සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ගමොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස භික්ඛවේ භික්ඛු චitte චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය දෝමනස්සං සද්ධාවන්ත පිනතුනි, හැමදෙනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ කුසුමා බෝවල මහත්මිය සහ කුසාරී වත්සලා බෝවල, තරංගා නදීෂා බෝවල යන දූ දරුවන් විසින්. මීට වසර 25කට ඉහතදී හදිසි අනතුරකින් මිය පරලෝ යන්නට යෙදුණු BRBS බෝවල මහත්මයාට, තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයාණන්ට, දයාබර පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමේ මූලික අරමුණ පෙරදරි කරගෙන මිය පරලෝගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන් සිහිපත් කරලා ඒ සැමට පුණ්‍යානුමෝදනා කිරීමේ අරමුණින් අද දවසේ කුසුමා බෝවල මහත්මියත් ඒ වගේම දරුවනොත් එකතු වෙලා මේ පින්කමෙහි දායකත්වයේ ගෙන ක්‍රියා කරා. එතුමිය විසින් අද දවසේ අපට මේ ධර්ම දේශනාව සඳහා ආරාධනා කරන්නට ඉදුනේ චිත්තානුපස්සනාව පිළිබඳව පැහැදිලි කරමින් ධර්ම දේශනාව සිදු කරන හැටියට. අපි ධර්ම කාරණාත් සරලව පැහැදිලි කරමින් චිත්තානුපස්සනාව පැහැදිලි කර දෙන හැටියටයි දායක පින්නතුන් ආරාධනා කරන්නට යෙදුනේ. ඒ අනුව අපි මාතෘකා කරන්නට යෙදුනේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම නිකායේ සතිපට්ඨාන සූත්‍රයේහි දැක්වෙන චිත්තානුපස්සනාව පිළිබඳව තථාගතයන් වහන්සේ දේශනා කරන දේශනා පාඩය. චිත්තානුපස්සනාවයි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානය සතරාකාරයකින් දේශනා කරලා තියෙනවා. සතිපට්ඨානය කියලා කියන්නේ සතිය කියලා කියන්නේ සිහිය. පට්ඨාන කියලා කියන්නේ පිහිටුවීම. සිහිය පිහිටුවා ගන්නට බුදුරජාණන් වහන්සේ කමඨහන් හතරක් දේශනා කරලා තියෙනවා. කාය, වේදනා, චිත්ත, ධම්ම වශයෙන්. එතකොට කය අනුව සිත පිහිටුවාගෙන කරන සතිපට්ඨානේ කායානුපස්සනා සතිපට්ඨානයයි කියලා හඳුන්වනවා. වේදනාවෙහි සිහිය පිහිටුවාගෙන කරන භාවනාව වේදනානුපස්සනා සතිපට්ඨාන. සිත පිළිබඳව සිහිය පිහිටුවාගෙන අවධානය යොමු කරගෙන කරන භාවනාව චිත්තානුපස්සනා සතිපට්ඨාන. ඒ වගේම නාම රූප ධර්ම පිළිබඳව සිත පිහිටුවාගෙන කරන භාවනාව ධම්මානුපස්සනා සතිපට්ඨාන. මේ විදිහට බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් සතරාකාරයකින් මේ සිහිය පිහිටුවාගෙන සිහිය මූලික කොටගෙන කරන විදර්ශනා භාවනාව පැහැදිලි කරනවා. දැන් ධර්මයේ සඳහන් වෙනවා භාවනා ක්‍රම දෙකක්, සමත භාවනා සහ විදර්ශනා භාවනා. සමත භාවනාවයි කියලා කියන්නේ චිත්ත ඒකාග්‍රතාවයේ මූලික කොටගෙන සිදු කරන භාවනා ක්‍රමය. විදර්ශනා භාවනාවයි කියලා කියන්නේ ප්‍රඥාව මූලික කොටගෙන කරන භාවනා ක්‍රමය. එතකොට සමත භාවනාවේදී සිතේ එකඟතාවය තමයි වඩා ප්‍රකට වෙන්නේ, විදර්ශනාවේදී ප්‍රඥාවයි වඩා ප්‍රකට වෙන්නේ. නමුත් මේ කාරණා දෙකේදීම අපට සිහිය පිහිටුවා ගැනීම අත්‍යවශ්‍යයි. මොකද සමත භාවනාවත් විදර්ශනා භාවනාවත් කුසල භාවනාවක් හැටියට කරනකොට අපට එහිදී සිහිය පිහිටුවා ගැනීම ප්‍රධාන වෙනවා. ඒ නිසා සමත විපස්සනා භාවනා දෙකම පොදුවේ හඳුන්වනවා සතිපට්ඨාන භාවනාව වශයෙන්. ඒ කියන්නේ සිහිය පිහිටුවාගෙන කළ යුතු භාවනාව. දැන් සිහියෙන් තොර වෙනකොටත් අපේ සිතෙහි යම්කිසි භාවනාවක් කෙරෙනවා. ඒක හඳුන්වන්නේ අකුසල භාවනාව හැටියට. ඒ කියන්නේ යම්කිසි අකුසල අරමුණක් අපේ සිතට තදින් මතුනහම ඒකම නැවත නැවත මෙනෙහි කරමින් සිහි කරමින් ඒ ඔස්සේ බොහොම වේගෙන් අපේ අවධානය යොමු වෙන, ඒ වගේම ඒ තුලම සිත එකඟ වෙන, එයටම සමවදින ගතියක් අපේ සිතෙහි පවතිනවා. ඒක හඳුන්වන්නේ අකුසල භාවනාව කියලා. මොකද ඒකාග්‍රතාවය කියන චෛතසිකය, එහෙම නැත්නම් සමාධිය කියලා අපි හඳුන්වන්නේ ඒකාග්‍රතාවේ දියුණු වුණාම, එතකොට ඒකාග්‍රතාවයේ නැමැති චෛතසිකේ කුසලෙහිත් යෙදෙනවා අකුසලෙහිත් යෙදෙනවා. එතකොට අපි සිහියෙන් යුක්තව කටයුතු කළොත් තමයි අපිට මේ ඒකාග්‍රතාවය කුසල් අරමුණක් මත අවදි කරන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් සිහියෙන් තොර වෙච්ච ගමන් අකුසලෙහි ඒකාග්‍රතාවය මතුවෙන්නට පුළුවන්. ඉතින් සාමාන්‍ය ප්‍රතජන සත්වයින්ට අකුසල් අරමුණු වල සිත එකඟ කිරීම බොහොම පළපුරුදු කාරණයක්. ඒ වගේම අකුසල් අරමුණු පිළිබඳව ගැඹුරට මෙනෙහි කරමින් ඒ ඔස්සේ සිත මෙහෙයවීම බොහොම පළපුරුදු කාරණයක්. නමුත් කුසල් අරමුණක සිහිය පිහිටුවාගෙන ඒ මත චිත්ත ඒකාග්‍රතාවය ඇති කිරීම සාමාන්‍යයෙන් භාවනාව ප්‍රගුණ නොකළ සිත පුහුණු නොකළ අයට ඒක එතරම් පුරුදු කාරණයක් නෙමෙයි. නමුත් අපි හැම කෙනෙක්ම කුසල ආරම්මණයක් මත චිත්ත ඒකාග්‍රතාවයේ දියුණු කරන්නට නම් විදර්ශනාව ප්‍රගුණ කරන්නට නම් අනිවාර්යයෙන්ම සිහිය පිහිටවා ගැනීම අවශ්‍යයි. එහෙම නැත්නම් සතිපට්ඨානය අවශ්‍යයි. ඒ නිසා සමත භාවනාවත් විදර්ශනා භාවනාවත් කුසල භාවනාවක් හැටියට අපි ප්‍රගුණ කරද්දී සතිපට්ඨානය සිහිය පිහිටවා ගැනීම අවශ්‍ය නිසා බුදුරජාණන් වහන්සේ එසේ සිහිය පිහිටවා ගත හැකි ගත යුතු අරමුණු ප්‍රධාන අරමුණු හතරක් දේශනා කරනවා. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා වශයෙන්. දැන් මේ සතර සතිපට්ඨානයේ වශයෙන් දේශනා කරන භාවනා ක්‍රම හතරම සමත භාවනා හැටියට නොවේ විදර්ශනා භාවනා හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. විදර්ශනා භාවනා කියලා කියන්නේ ප්‍රඥාව දියුණු වෙන හැටියට කොහොමද සිත මෙහෙවන්නේ, සිත පුහුණු කරන්නේ කියලා. එතකොට ඒ සියල්ලටම ප්‍රධාන වෙනවා සිහිය. ඒ නිසා මේ සතිපට්ඨාන සූත්‍රය ආරම්භයේදීම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ කායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානම් විසුද්ධියා. මහණෙනි, මේ සත්වයාගේ විසුද්ධියට එකම මගයි තියෙන්නේ, එකම ක්‍රමයයි තියෙන්නේ, චත්තාරෝ සතිපට්ඨාන. මේ සතරාකාරයකින් සිහිය පිහිටුවා ගැනීම. ඒතර සිහිය පිහිටුවා ගැනීම කියන එකම ක්‍රමය පමණයි අපට මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය වටහා ගන්නට, ප්‍රවේශ වෙන්නට එකම මාර්ගයයි පවතින්නේ. ඒ නිසා යම්කිසි කෙනෙක් කායානුපස්සනාව වැඩුවත්, වේදනානුපස්සනාව වැඩුවත්, චිත්තානුපස්සනාව වැඩුවත්, ධර්මානුපස්සනාව වැඩුවත් සිහිය කියන්නේ මොකද්ද? ඒ සිහිය නිවැරදිව අරමුණෙහි පිහිටවා ගන්නෙ කොහොමද කියන එක දීර්ඝ කාලයක් මනවින් අධ්‍යයනය කළ යුතු වෙනවා. සිහියෙන් තොර වුණොත් අපිට මේ එකම විදර්ශනාවක්වත් සමත භාවනාවක්වත් කිසිවක් නිවැරදිව කරන්නට පුළුවන්කමක් නැහැ. ඊළඟට අපි තේරුම් ගන්නට ඕන කාරණේ තමයි, දැන් අපි අද මේ කතා කරන්නට යන්නේ චිත්තානුපස්සනාව චිත්ත අනුපස්සන චිත්ත අනුපස්සනා කියලා කියන්නේ සිත අනුව විමසා බැලීම. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ සම්බන්ධව දේශනා කරන්නේ ඉද භික්ඛවේ භික්ඛු චිත්තේ චිත්තානුපස්සී විහෙරති. එතකොට මහණෙනි භික්ෂුව මෙහිදී එහෙම නැත්තම් නිවන් දකින්නට අපේක්ෂා කරන තැනැත්තා භික්ෂු කියලා කියන්නේ ශ්‍රමණ භාවයට පැමුණුණු අය සම්බන්ධව විතරක් නෙමෙයි මෙතනදී සසර බිය දකිමින් සසරෙන් එතර වෙන්නට උනන්දු වෙන හැම දිනම පොදුවේ හඳුන්වමින් තමයි. මොකද භික්ෂුන් වහන්සේලාට භික්ෂුන් වහන්සේලා මූලික කරගෙනයි මේ දේශනාව කරන්නේ. ඒ නිසා ඉද භික්ඛවේ මහණෙනි කියලා ආමන්ත්‍රණය කරලා භික්ඛු කියලා ඉන් අනතුරුව පැහැදිලි කරන්නේ සසර බිය දකිමින් සසර ගමන නිමා කරන්නට උනන්දු වෙන තැනැත්තා කියන අදහසේ. එතකොට ඒ තැනැත්තා චිත්තේ චිත්තානුපස්සී විහෙරති. සිතෙහි සිත අනුව බලමින් වාසය කරන. එතකොට ඇයිද මෙතන සිතෙහි සිත අනුව බලනවා කියලා කියන්නේ? එහෙම නැත්තම් සිතෙහි කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ මහණෙනි. මෙහිදී යෝගාවචරයා චිත්තානුපස්සනාව මෙසේ ප්‍රගුණ කරනවා කියලා බුදුරජාණන් වහන්සේට දේශනා කරන්නට තිබුණා. නමුත් එතන සිතෙහි සිත අනුව බලමින් වාසය කරනවා කියලා කියන්නේ අපි අර මුලින්ම සිහිපත් කළා මේ විදර්ශනා භාවනාව හෝ සමත භාවනාව අපට සතිපට්ඨාන භාවනාවක් හැටියට සිහිය පිහිටුවාගෙනයි සිද්ධ කළ යුතු වෙන්නේ. අන්න ඒ කාරණේ අවධාරණය කරන්නට තමයි චිත්තේ චිත්තානුපස්සති විහෙරති. ඒ කියන්නේ සිත කෙරෙහි සිහිය පිහිටුවාගෙන සිත අනුව බලමින් වාසය කරන. ඒතර සිත කෙරෙහි සිහිය පිහිටුවා ගත්තේ නැතිනම් අපට සිත අනුව බලන්නට පුළුවන් කමක් නැහැ. මේක ඉතාම වැදගත් කාරණයක් වෙනතුනේ. මොකද දැන් සමහර වෙලාවට භාවනා කරන්නට යොමු වෙන හුඟක් දෙනා කියන කතාව තමයි හාමුදුරනේ භාවනා කරන්න පටන් ගත්තාම වෙනත් වෙනත් නොයෙකුත් අරමුණු පිළිබඳ අවධානය යොමු වෙනවා. සමහර වෙලාවට අපි දන්නේම නැහැ සිත විවිධ අරමුණු ඔස්සේ ගිහිල්ලා සෑහෙන වෙලාවක් ගියාට පස්සේ තමයි අපට අදාළ අරමුණෙහි සිත පිහිටලා නැහැ කියලා දැනෙන්නේ. එතකොට මෙන්න මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙම අපේ අවධානය වෙන වෙන තැන්වල තියාගෙන අපි නිකන් අර පොතක තිබුණු වාක්‍යයක් කටපාඩම් කරගෙන හරි එහෙම නැත්නම් අපේ මනසට ඇබ්බැහි කරගත්තු ක්‍රමයකට හරි මොකක් හරි නැවත නැවත මනසින් සිහි කළා කියලා ප්‍රමාණවත් නැහැ. දැන් හුඟක් වෙලාවට අපි අත්දැකීමක් හැටියට දකිනවනේ සෑම දිනපතාම තෙරුවන් වන්දනා කරන්නට අපි පුරුදු වුණාම ඊට පස්සේ මුලදී අපි බොහොම උනන්දුවෙන් කරනවා. සමහර දවස්වලට බොහොම උද්‍යෝගයෙන් කරනවා. හැබැයි වැඩ වැඩි වෙනකොට වෙහස වැඩි වෙනකොට හෙම්බත් වෙනකොට කාර්ය බහුල වෙනකොට අපි අනිවාර්යෙන් තෙරුවන් වන්දනාව කරන්න ඕන කියන අදහසින් ගිහිල්ලා මල් ටික තැන්පත් කරලා පහන සුවඳ දුම ගිලම්පස ටික තැන්පත් කරලා තෙරුවන් ගුණ කියලා වන්දනා කරනවා. හැබැයි අපේ අවධානය තියෙන්නේ වෙනත් තැනක. අර කටපාඩම නිසා කියාගෙන 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 යනවා ගාථා ටික. නමුත් අපි එතන ඒ බුදුගුණ සිහි කරමින් නෙවෙයි ඉන්නේ. දැන් එතකොට මොකද වෙලා තියෙන්නේ? ඇබ්බැහියක් හැටියට පවත්වාගෙන යනවා. නමුත් එහි සිහිය පිහිටුවාගෙන නැහැ. ඉතින් විදර්ශනා භාවනාව කරනකොට එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් ගොඩක් දෙනා අතින් එහෙම තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසයි නිවැරදි විපස්සනාවක් වැඩෙන්නේ නැත්තේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙහිදී අවධාරණය කරන්නේ චිත්තේ චිත්තානුපස්සී විහෙරති. සිත පිළිබඳව සිහිය පිහිටුවා ගන්නට ඕන. සිහිය පිහිටුවාගෙන තමයි සිත අනුව බලමින් වාසය කරන්නේ. චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස. මෙන්න මේ කාරණා තුනත් අපි භාවනා කරද්දී විශේෂයෙන් අවධානයට ගන්න ඕන. මොනවද? ආතාපි සම්පජානෝ සතිමා. සතිමා කියලා කිව්වේ සිහිය පිහිටුවා ගැනීමමයි. සිහියෙන් යුක්ත වීම. ආතාපි කියලා කිව්වේ කෙලස් තවන වීරය. සම්පජානෝ කියලා කිව්වේ කරුණු විමසා බලන විචාරපූර්වක නුවණ. එහෙම නැත්නම් ප්‍රඥාව. දැන් අපිට විදර්ශනා භාවනාව කරද්දී එහෙම නැත්නම් කායානුපස්සනාව හරි වේදනානුපස්සනාව හරි චිත්තානුපස්සනාව හරි ධම්මානුපස්සනාව හරි ප්‍රගුණ කරද්දී අපට අනිවාර්යෙන්ම මෙන්න මේ කාරණා තුන අවදි කරගන්නට වෙනවා. කොමක්ද? සිහිය, ප්‍රඥාව සහ වීර්ය. ඔය කරුණු තුන පවතින ප්‍රමාණයට දියුණු වෙන ප්‍රමාණයට තමයි අපේ විදර්ශනා භාවනාව වඩා දියුණු මට්ටමකට යන්නේ. ඒ නිසා භාවනා කරන හැම කෙනා විසින්ම මේ කාරණා තුන නිවැරදිව ඉගෙන ගන්නට ඕන. ඉගෙන ගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ කරුණු වශයෙන් දැනගන්න එක විතරක් නෙමේ, ඒවා පිළිබඳව සිතලා කල්පනා කරලා වටහා ගන්නට ඕන. එපමණකින් නවතින්නේ නැතිව ඒවා ප්‍රායෝගිකව පුහුණු කරන්න ඕන. දැන් අපි හුඟක් දෙනෙකුට වෙලා තියෙන්නේ සිහිය කියලා කිව්වහම අපි ඒ ගැන ගොඩාක් දේවල් දන්නවා. ඒ ගැන කියා දෙන්නත් දන්නවා. ඒ ගැන ලියන්නත් දන්නවා. කතා කරන්න සාකච්ඡා කරන්නත් දන්නවා. නමුත් සිහිය පිහිටුවා ගන්න කියලා කිව්වහම ප්‍රායෝගිකව සිහිය අවදි කරගන්නේ කොහොමද? ඒක මනසට දැනෙන්නේ කොහොමද? ඒ පිළිබඳව ගොඩක් දෙනෙකුට වැටහීමක් ඇත්තේ නැහැ. ඊළඟට වීර්ය කියන්නේ මොකද්ද? ඒ වීර්ය අවදි කරගන්නේ කොහොමද? ඒ වීර්ය අවදි කරගන්නේ කොහොමද කියලා හරියට තේරෙන්නේ නැති නිසා තමයි භාවනා කරන හුඟක් දෙනා කියන්නේ හාමුදුනේ නිකන් නිදිමත එනවා, උදාසීන බව ඇති වෙනවා, ඒ වගේම නොයෙකුත් අරමුණු වලට අවධානය යොමු වෙනවා, ඒවා බැහැර කරන්න උත්සාහ කළාට පහසු නැහැ. මේ විදිහට කියන්නේ ඇයි වීර්ය කියන්නේ කොමක්ද කියලා ප්‍රායෝගිකව Tamange මනස තුලින් අවබෝධ කරගෙන නැහැ. ඒවා පිළිබඳව ඉගෙනගෙන තියෙනවා, ධර්මදේශනා අහලා තියෙනවා, පොතපත කියවලා තියෙනවා, දැනුම්වත් වෙලා තියෙනවා. නමුත් ප්‍රායෝගිකව ඒක මනසේ කොහොමද ගොඩ නැගෙන්නේ, සිහිය ප්‍රඥා වීරය අවදි කරගන්නේ කොහොමද කියලා ප්‍රගුණ කරලා නැහැ. ඒ වගේම තමයි ප්‍රඥාවත්. ප්‍රඥාව ගැන අහලා තියෙනවා, කියවලා තියෙනවා, දැනගෙන තියෙනවා. හැබැයි ප්‍රඥාව කියන්නේ මොකක්ද? ඒක මනසේ කොහොමද අපි අවදි කරගන්නේ? ඒ නිසා මේ විදර්ශනා භාවනාව කියලා කියන්නේ පිනතුනේ ඇසූ දැනුමෙන්වත් සිතූ දැනුමෙන්වත් පමනක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපිට මෙතනදී ඇසූ දැනුමත් අවශ්‍යයි. ඇසූ දැනුම කියලා කියන්නේ සුතමයේ ඥානය. බණ අහලා සාකච්ඡා කරලා පොතපත කියවලා අපි ඇති කරගන්නා දැනුම තමයි සුතමයේ ඥානය කියන්නේ. ඊළඟට සිතූ දැනුම කියලා කිව්වේ ඒවා පිළිබඳව හිතලා කල්පනා කරලා විග්‍රහ කරගෙන හේතුඵල වශයෙන් තේරුම් ගන්නා ගතිය තමයි චින්තාමය ඥානය කියලා කියන්නේ. ඒක තමයි සිතූ දැනුම කියලා කිව්වේ. ඊළඟට අපට අවශ්‍යයි ඒ අහපු දේ හිතපු දේ භාවනාමය ඥානයක් හැටියට ප්‍රගුණ කරන්න. එතනදී අහපු දේ නැවත නැවත මෙනෙහි කරන එක නෙමෙයි, එහෙම නැතුව Tamanට හිතන හැටියට ගැඹුරට හිත හිතා ඉන්න එක නෙමෙයි. ඒ අහපු දේ හිතපු දේ ප්‍රායෝගිකව සිහියෙන් සහ නුවණින් දකින්නට උත්සාහ කරන්න ඕන. අන්න එතනදි තමයි භාවනාමය ඥානය අවදි වෙන්නේ. එතකොට දකින්නට අපිට සිහිය තියෙන්නට ඕන, ප්‍රඥාව තියෙන්නට ඕන. ඒ අවස්ථාවේ කෙසේ ක්‍රියාත්මක විය යුතුද කියලා තේරුම් අරගෙන ක්‍රියාත්මක වෙන්න වීරිය තියෙන්න ඕන. එතකොට මේ කාරණා තුන අපි දීර්ඝ කාලයක් අධ්‍යයනය කරමින් වටහා ගන්නට ඕන. ඒ වටහා ගන්නා ප්‍රමාණයට තමයි අපේ භාවනාව වඩා සාර්ථක එකක් වෙන්නේ. තත් සිහිය කියලා කියන්නේ මොකක්ද එහෙමනම්? පෙනතුනේ අපිට අපි හුඟක් වෙලාවට යම් අරමුණක් දිහා බලනකොට හැඟීම් වශයෙන් එය භුක්ති විඳින්මින් තමයි ඒක ග්‍රහණය කරගන්නේ. ඒ කියන්නේ අපි හිතමුකෝ ඇසින් අපි රූපයක් දැක්කා කියලා. ඒතර දකිනකොට මේ පිළිබඳව චක්ක විඥානයක් පහළ වෙනවා. එතකොට අපිට ඒ අරමුණ පිළිබඳව ස්පර්ශයක් වේදනාවක් හට ගන්නවා. එතකොට දැන් අපි හඳුනා ගන්නවා ඒ අරමුණ පිළිබඳව. හඳුනාගත්තු තැන ඉඳලම අපි ඒක එක්ක ඇලීම් වශයෙන් එක්ක ගැටීම් වශයෙන් විඳින්නට තමයි හුඟක් වෙලාවට උත්සාහ කරන්නේ. එහෙම වෙච්ච ගමන් අපි ඇලෙනවා නම් තෘෂ්ණා මූලිකව ඒ ආරම්මණය ගන්නවා, ගැටෙනවා නම් ද්වේෂ මූලිකව, පටිග මූලිකව ගන්නවා. එතකොට ඇලීම් ගැටීම් අවදි වෙනකොට අපිට ඒ සිතේ ප්‍රඥාව අවදි වෙන්නට ඉඩක් නැහැ. එසා සතිපට්ඨානයයි කියලා කියන්නේ සිහිය පිහිටුවා ගන්නවා කියලා කියන්නේ අපි ඇසින් රූපයක් දකිනකොට ඒ පිළිබඳව ඇලෙන්න ගැටෙන්න යන්නේ නැතිව අපි පිටස්තරින් ඉඳගෙන ඒ දිහා බලා ඉන්නවා වගේ, අපට අදාළ නොවන කාරණයක් දිහා බලා ඉන්නවා වගේ, අපට ඒකේ ගිලෙන්නේ නැතිව ඒකේ භුක්ති විඳින්නේ නැතිව ඒ දිහා බලන්නට උත්සාහ කරන්න. අපි හුඟක් වෙලාවට දේවල් භුක්ති විඳින්න යන්නේ එක්කෝ අතීත උපාදානයන් නිසා, එහෙම නැත්නම් අනාගත උපකල්පනයන් නිසා, එහෙමත් නැත්නම් මේ මොහොතේ අපේ මනසේ ඇතිවෙන යම් යම් මානසික තත්ත්වයන් මත, කියන්නේ මේ වෙලාවේ අපි ඉන්නේ කෝපයෙන්ද, කෝපයෙන් නම් ඉන්නේ ඇසෙන පෙනෙන හැම දෙයක් පිළිබඳව ද්වේෂ සහගතව තමයි හිතන්නේ. අපි මේ මොහොතේ ඉන්නේ රාගයෙන්ද, එතකොට ඇහෙන පෙනෙන දැනෙන හැම දෙයක් පිළිබඳව සරාගීව තමයි හිතන්නේ. අපි මේ මොහොතේ ඉන්නේ භීතියෙන්ද, ඇසෙන පෙනෙන දැනෙන හැම දෙයක් පිළිබඳවම බියජනක විදිහට තමයි අපි හිතන්නේ. ඒක තමයි මේ මොහොතේ ඉන්න මනෝභාවයේ මත අපි අරමුණු ග්‍රහණය කරන විදිහ. එහෙම නැත්නම් අපි දේවල් අරමුණු කරන්නේ අපි කලින් ඒ පිළිබඳව, එහෙම නැත්නම් ඒ වගේ දේවල් පිළිබඳව හිතලා තියෙන විදිහත් එක්කලා. යම් රූපයක් දකිනවා නම් ඒ සම්බන්ධව හෝ ඒහා සමාන දෙයක් සම්බන්ධව කලින් අපේ මනසට දැනිලා තියෙන්නේ කොහොමද? අපිට ඒ වගේ එකක් ප්‍රිය වෙලා තියෙනවාද? එතකොට ඒ වගේ එකක් ප්‍රිය වෙලා තියෙනවා නම් මේකටත් ප්‍රිය ගතියක් ඇති වෙනවා. දැන් සමහර ස්ත්‍රීන් සමහර පුරුෂයන් දැක්කෙන් පස්සේ කියන්නේ කවදාවත් මුණ ගැහිලා නැහැ, හැබැයි මුණ ගැහිලා තියෙනවා වගේ, මුගක් ළඟින් ඇසුරු කරලා තියෙනවා වගේ, දන්න කෙනෙක් වගේ. ඒ මොකද ඒ තනත්තා කලින් මුණ ගැහිලා නැති වෙන්නට පුළුවන්. හැබැයි පෙර භවයක හෝ එහෙම නැත්නම් මේ භවයේ ඒ වගේ වෙනත් කෙනෙක් දැකලා ඇසුරු කරලා හෝ යම්කිසි උපාදානයක් රූපේ පිළිබඳව, වේදනාව පිළිබඳව, සංඥාව පිළිබඳව, ඒ පිළිබඳ සංඛාර, ඒ කියන්නේ චේතනා පිළිබඳ, ඒ පිළිබඳව හඳුනාගත්තු විඥානය, මේවා අපේ සිතේ උපාදාන කරගෙන තියෙනවා. රූප වශයෙන්, වේදනා වශයෙන්, සංඥා වශයෙන්, සංඛාර වශයෙන්, විඥාන වශයෙන් අපි ඒ සටහන් උපාදාන කරගෙන තියෙනවා. උපාදාන කරගෙන තියෙනකොට ඒ කලින්ගත්තු සටහන් වලට අනුව තමයි අපි දැන් බලන්නට උත්සාහ කරන්නේ බාහිර රූපය. එතකොට අපට අර ඒ ප්‍රියමනාප සටහන් වලින් ගත්තු ස්වરૂපයට සමීප රූපයක් නම් අපි දැන් මේ දකින්නේ අපට මේ තැනත්තත් ප්‍රියමනාප කෙනෙක් හැටියට හැඟෙනවා. අපි මේ දැන් දකින තැනත්තා සත්පුරුෂයෙක්ද, අසත්පුරුෂයෙක්ද, හතුරෙක්ද, මිතුරෙක්ද කියන්න දන්නේ නැහැ. පළවෙනි වතාවටයි දකින්නේ. නමුත් අර කලින් ගත්තු සටහන් වලට අනුව මේ තැනත්තා අපට ප්‍රියමනාප පුද්ගලයෙකුගේ හැඩරුව සටහන් තියෙන කෙනෙක් නම් මේ තැනත්තත් අපට ප්‍රියශීලී කෙනෙක් වගේ දැනෙනවා. එතකොට ඒ අපි ඇත්ත නෙමෙයි දකින්නේ. අපි දකින්නේ අර පූර්ව උපාදානයන් මත තමයි ලෝකේ තීරණය කරන්නේ. එතකොට ඒක සැබෑ ඥානයේ යථාර්ථය නෙවෙයි පිටතුනේ. ඊළඟට සමහර වෙලාවට අපි ඒ දකින පුද්ගලයා අපට අප්‍රිය වෙන්නට හේතුවක් වෙන්න පුළුවන්. කවදාවත් ඊට කලින් මුණ ගැහිලත් නැහැ, දැකලත් නැහැ, අපට කරපු නපුරකුත් නැහැ, නරකකුත් නැහැ, හතුරුකමකුත් නැහැ. හැබැයි අපට දකින්නකොට මේ එක්තරා ප්‍රිය නැති ගතියක් ඇති වෙනවා. ඒ කුමක් නිසාද? පෙර භවයක හරි, එහෙම නැත්නම් මේ භවයේ වෙනත් අවස්ථාවක හරි, ඒ වගේ පුද්ගලයෙක්, ඒ හැඩරුව තියෙන, ඒ සටහන් තියෙන, ඒ උස මහත තියෙන, ඒ වර්ණසංඛාන තියෙන, ඒ වගේ කතා කරන එහෙම කෙනෙක් අපට කරපු නපුරක් පිළිබඳව අපේ මනසේ නොමනාපයක් තියෙනවා. එතකොට ඊට ළඟින් යන විදිහට නම් මේ පුද්ගලයා කතා කරන්නේ, ඊට ළඟින් යන විදිහේ හැඩහුරුකමක් නම් තියෙන්නේ. මොහු අපට කරපු කිසි නපුරක් නැහැ. හැබැයි මොහු කියන කරන දේ පිළිබඳව අපට රොස්සන් නැතු යනවා. ඒ කුමක් නිසාද? අර පූර්ව උපාදානයන් නිසා. මෙන්න මේ විදිහට පින්නතුනි, කලින් ගත්තු අරමුණු අපේ මනසේ, කලින් ගත්තවා කියන්නේ මේ භවයේ හෝ පෙර භවයක හෝ අනන්ත සසරේ අපේ මනසේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන නොඑක් දේවල් සටහන් වෙලා තියෙනවා. රූපය කියලා කියන්නේ වර්ණ ධාතුව, හැඩරුව. ඊළඟට වේදනා කියලා කිව්වේ ඒයින් අපට දැනුණු සුඛය හෝ දුක්ඛය හෝ උපේක්ෂාව හෝ. ඊළඟට සංඥා කියලා කිව්වේ ඒ පිළිබඳව සටහන, ඒ කියන්නේ එකකින් අනිත් එකක් වෙන් කර ගන්නා සටහන. ඊළඟට සංඛාර කියලා කිව්වේ ඒ සම්බන්ධව ඇතිවෙච්ච චේතනා ඇතුළු සියලු මනෝභාවය. විඥාන කියලා කිව්වේ ඒ පිළිබඳව ඇතිවෙච්ච හඳුනා ගැනීම. මේ විදිහට රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන වශයෙන් අපේ මෙතෙක් දීර්ඝ කාලයක් සසරේ නොයෙක් අරමුණු පිළිබඳව සටහන් උපාදාන කරගෙන තියෙනවා. ඒවා අනුව දැන් අපි දකින රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදිය හඳුනා ගන්නට අපි පෙළඹෙනවා. එතකොට අපි සිහියෙන් තොරවයි ඒ ගන්නෙ. ඒ කියන්නේ පූර්ව උපාදාන මත කලින් ගත්තුවට සංසන්දනය කරලා, කලින් ගත්තුවට සාපේක්ෂව කලින් ගත්තු ඒවා තුලින් බලලා තමයි අපි දැන් වර්තමානයේ තියෙන එක ගන්නට උත්සාහ කරන්නේ. එතකොට අපි සිහියෙන් නෙමෙයි. එතකොට අනාගත උපකල්පනයි කියලා කිව්වේ අපි ඒ කලින් ගත්තා 90 අනාගතේ මෙහෙම වෙන්න පුළුවන්, මේ ජන වර්ගයයි අපට හානි කරන්න පුළුවන්, මේ ආගමික කොට්ටාසය අපට අනතුරු කරන්න පුළුවන්, මේ අසල්වැසිය අපට හිංසා කරන්නට පුළුවන්, ඔහු අහවල් අයගේ ඥාතීන් හිතවතුන් මේ විදිහට අපි හිතලා තියනවා. දැනට අපට මුකුත් කරලා නැහැ, අනාගතේ මෙහෙම වෙන්න පුළුවන් කියලා හිතලා තියනවා. එතකොට මිත්‍රශීලීව ඇතැම් අය ගැන හිතලා තියෙනවා, වෛරීව ඇතැම් අය ගැන හිතලා තියෙනවා. එතකොට ඒ අනාගතේ මෙහෙම වෙන්න පුළුවන් කියන ඉඩකඩත් එක්කලා අපි සමහර දේවල් ඇලෙනවා, බැඳෙනවා, ප්‍රතික්ෂේප කරනවා. එතකොට එතන තියෙන්නේ අර පූර්ව උපාදානයන් පාදක කොටගෙන අනාගතේ මෙසේ විය හැකියි කියලා හිතන ගති එතනත් සිහියෙන් තොරයි. එහෙම නැත්තම් අර මේ මොහොතේ අපි සරාගී මනසකින් නම් ඉන්නේ, ද්වේෂ සහගත හැඟීමකින් නම් ඉන්නේ, භීතියෙන් නම් ඉන්නේ, ශෝකයෙන් නම් ඉන්නේ. ඒ දැනට පවතින මනෝභාවයට අනුව තමයි දකින අරමුණ. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ කාර්යාලයේ කවර හෝ කාරණයකට තරහගෙන කුපිත වෙලා හිතනරක් කරගෙන ගෙදරාවෙන් පස්සේ ඒ ප්‍රියමනාප බිරිඳ ඇවිදින් තමන්ට කතා කරනකොට තේ ටික ගෙනත් දෙනකොටත්, ඒ ඇවිත් කතා කරනකොටත් තමන්ට තරහ එනවා. එතකොට තමන්ගේ දරුවා ඇවිදින් ඇඟේ දවටෙනකොටත් තරහ එනවා. තමන්ට බොහොම ඇලුම් කරන සුනකයා හරි පූසා හරි ඇවිල්ලා ඇඟේ දවටෙනකොටත් තමන්ට තරහ එනවා. ඒ මොකද අපි නොසතුටු මනසින් ඉන්න නිසා. අන්න ඒ වගේ තමයි අපි සැකයෙන් ඉන්නකොට, භීතියෙන් ඉන්නකොට, ශෝකයෙන් ඉන්නකොට, ද්වේෂයෙන් ඉන්නකොට, ඒ හැම මොහොතකම අපට පැමිණෙන අරමුණු දිහා අපි බලන්නේ ඒ ඉන්න මානසික තත්ත්වයන. එතකොට අපි සිහියෙන් නෙමෙයි, යථා ස්වභාවයෙන් නෙමෙයි, පවතින ස්වභාවයෙන් නෙමෙයි අපි හඳුනා ගන්න. ඒ නිසා සතිපට්ඨානයයි කියලා කියන්නේ ඒ අතීත උපාදාන වලින් සිත ආවරණය කරගන්නේ නැතිව අනාගත උපකල්පන වලින් අපේ මනස සිහින ලෝකයකට ගෙනියන්නේ නැතිව, වර්තමානයේ පවතින හැඟීම් වලට වහල් වෙන්නේ නැතිව, අපට පිටින් ඉඳගෙන බලන්නාසේ අරමුණක් දිහා විවෘත මනසින් බලන්නට පුළුවන් නම්, අවදිමත් මනසින් බලන්නට පුළුවන් නම්, අන්නේ ස්වභාවය, එහෙම නැත්නම් අන්නේ චෛතසිකය, අන්නේ ගුණය තමයි සිහිය කියලා හඳුන්වන්නේ. එතකොට සිත කෙරෙහි සිහිය පිහිටවාගෙන ඔය විදිහට ආගන්තුක දෙයක් දිහා බලන්න වගේ විවෘත මනසක් ඇති කරගෙන අපිට සිත දිහා බලන්නට පුළුවන් නම්, ඒක තමයි චිත්තේ චිත්තානුපස්සී, සිත කෙරෙහි සිහිය පිහිටවාගෙන සිත අනුව බලනවා කියලා කියන්නේ. එතකොට ප්‍රඥාව කියලා කියන්නේ ඔය විදිහට විවෘත මනසින් අපි බලනකොට තමයි අපිට හේතුඵල වශයෙන් කොහොමද එතන අන්‍යෝන්‍ය සම්බන්ධතා ගොඩනැගෙන්නේ, සිත කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, කය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ, මනෝභාවයන් කොහොමද ජනිත වෙන්නේ, ඒවැ හේතුඵල සම්බන්ධය හොඳට පැහැදිලිව පෙනෙන්නේ විවෘත මනසින් අපට බලා ඉන්නට පුළුවන් නම් තමයි. හැඟීම් බරව පූර්ව උපාදාන මත අපි දෙයක් දිහා බලනකොට එතන ඇත්තට වෙන්නේ මොකද්ද කියලා අපට පැහැදිලිව පෙනෙන්නේ නැහැ. එතකොට සම්පජානෝ කියලා කිව්වේ නුවණ, එහෙම නැත්නම් විමසිලිමත් ප්‍රඥාව අවදි කර ගැනීම, සිහිය තියෙන තැනක තමයි අපිට හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන් යමක් පිළිබඳව විමසා බලන්නට පුළුවන් වෙන්නේ. ඊළඟට ආතාපි කියලා කිව්වේ කෙලෙස් දුරු කරන වීර්යය. දැන් සිහියෙන් අපි අවධානය යොමු කරනවා, ප්‍රඥාවෙන් විමසා බලනවා, වීර්යෙන් තමයි අපි නොසුදුසු දේ බැහැර කරමින් සුදුසු දේ ස්ථාවර කරගන්නට උත්සාහ කරන්නේ. ඒ කියන්නේ පින්නතුනේ දැන් අපිට විමසා බලනකොට පේනවා දැන් කෝපයක් තියෙන්නේ, තරහක් තියෙන්නේ. එහෙමනම් ඒ තරහ සුදුසු නැති දෙයක්. ඒ සුදුසු නැති දේ ඉවත් කරන්නට අපිට මානසික වීරයක් තියෙන්න ඕන, සිහිය තියෙන්නටත් ඕන, ඒ කෙරෙහි අවධානය යොමු කරගන්න, ප්‍රඥාව තියෙන්නට ඕන, නුසුදුසු ධර්මයක් හැටියට වටහා ගන්න, වීර තියෙන්නට ඕන, එය සිතින් බැහැර කරන්න. අපි හිතමු අපේ මනසේ සද්ධාව හෝ එහෙම නැත්නම් ප්‍රඥාව හෝ අවදි වෙනවා කියලා, සිහිය අවදි වෙනවා කියලා, ඒකාග්‍රතාවය අවදි වෙනවා කියලා. දැන් එතකොට සිහියෙන් තමයි අපි ඒක යහපත් ගුණාංගයක් හැටියට අවධානය යොමු කරගන්නේ. ඊළඟට ප්‍රඥාවෙන් තමයි ඒක යහපත් ගුණාංගයක් බව හේතුඵල වශයෙන් අවබෝධ කරගන්නේ. වීරයෙන් තමයි ඒ නැවත නැවත පවත්වා ගන්නට නඩත්තු කරගන්නට උත්සාහ කරන්නේ. ඒ කියන්නේ දැන් අපිට පේනවා සමහර අවස්ථාවලදී භවනා කරනකොට අපිට සිහිය පිහිටනවා. හැබැයි බොහොම ඉක්මනින් ඒ සිහිය වෙනස් වෙනවා, වැඩි වෙලා පවත්ව ගන්න බෑ. ඇයි පවත්ව ගන්න බැරි? ඒක පවත්ව ගන්නට තරම් ප්‍රඥාව නැහැ, ඊළඟට පවත්ව ගන්නට තරම් වීරිය නැහැ. වීරිය තිබුණොත් තමයි අවශ්‍ය ගුණේ පවත්ව ගන්නටත් අනවශ්‍ය දුර්ගුණේ බැහැර කරන්නටත් අපට පුළුවන් වෙන්නේ. ඒ නිසා භාවනා කරනවා කියලා අපට කරන්න තියෙන්නේ සිහිය උපදවා ගැනීම, ප්‍රඥාව අවදි කර ගැනීම, වීරෙන් දුරු කළ යුතු දේ දුරු කිරීම සහ පවත්වා ගත යුතු දේ පවත්වා ගැනීම. ඒ නිසා සමස්ත සතිපට්ඨාන භාවනාවේදීම, සමස්ත විදර්ශනා භාවනාවේදීම අත්‍යවශ්‍ය ගුණාංග තුනක් තමයි ආතාපේ සම්පජානෝ සතිමා, සිහිය, ප්‍රඥාව සහ වීරිය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරා. දැන් ඊළඟට බුදුරජාණන් වහන්සේ දක්වනවා කතංච භික්කවේ භික්ඛු චitte චිත්තානුපස්සී විහෙරති. මහණෙනි, දැන් ওই විදිහට සිහිය පිහිටුවාගෙන කොහොමද භික්ෂුව, එහෙම නැත්නම් සසර බය දකින තැනැත්තා සිතෙහි සිත අනුව බලමින් වාසය කරන්නේ? කවර ආකාරයෙන්? 16 ආකාරයකින් බුදුරජාණන් වහන්සේෙහිදී පැහැදිලි කරනවා. සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති, විතරාගං වා චිත්තං විතරාගං චිත්තන්ති පජානාති, සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති, විතදෝසං වා චිත්තං විතදෝසං චිත්තන්ති පජානාති. මෙන්න මේ ටික ඉතාමත්ම වැදගත් වෙනවා පින්නතුනේ. කොහොමද අපි චිත්තානුපස්සන භාවනාව කළ යුත්තේ? රාගසිතක් ඇති වෙනකොට මේ රාගසිතක් ඇති වෙනවා ඇති වුණා කියලා හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් දකින්නට සිහිය, ප්‍රඥාව, වීරය අවදි කරගත යුතුයි. එහෙම අවදි කරගෙන සිහියෙන් තමයි දකින්නේ දැන් මේ රාගසිතකුයි ඇති උනේ. ප්‍රඥාවෙන් තමයි අපි දකින්නේ ඇයි ඒක රාගසිතක් කියලා කියන්නේ. මෙන්න මේ ලෝභ මූලයෙන්ුයි මේ සිත හටගත්තේ. ඒකේ මේ සරාගී ලක්ෂණයි පවතින්නේ. එහෙමනම් මේ ඇති උනේ රාගසිතක් කියන එක ප්‍රඥාවෙන් තමයි අවබෝධ කරගන්නේ. වීරයෙන් තමයි ඒ සරාගී සිතුවිලි සුදුසු නැති බව, එහෙම නැත්නම් ඒයින් මනස කිලිටි කරන බව, අඳුරු කරන බව තේරුම් අරගෙන ප්‍රඥාවෙන් වීරයෙන් තමයි එය බැහැර කරන්නට, දුරු කරන්නට ක්‍රියාත්මක වෙන්නේ. දැන් මෙතන අපට ඊටාම වැදගත් කාරණයක් පැහැදිලි කරෙන්නේ පිනතුනේ. අපි හුඟක් වෙලාවට අපේ සිතට යම් කෙසේ අයහපත් අරමුණක් පැමුණුනහම අපි උත්සාහ කරනවා ඒ වෙනුවට යහපත් අරමුණක් මතු කරගන්නට. අපි හිතමු රාගසිතක් නම් මතු වෙන්නේ, ඒ වෙලාවට අපි උත්සාහ කරනවා අසුභය පිළිබඳව සිහි කරන්න. අපිට මතු වෙන්නේ ද්වේෂසිතක් නම් අපි උත්සාහ කරනවා මෛත්‍රී මනෝභාවයක් මතු කරගන්න, එහෙම නැත්නම් මෛත්‍රිය පිළිබඳව සිතන්න. නමුත් බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රයේදී එහෙම කාරණයක් නෙවෙයි පැහැදිලි කරන්නේ. රාගසිතක් මතු වෙනවා නම් මේ රාගසිතක් මතු වුණා කියන බව සිහියෙන් නුවණින් දකින්නට උත්සාහ කරන්නට ඕන. එතකොට ඒ රාගසිත වෙනුවට විතරාගී බවක් හොයන්නටවත් අසුභේ වඩන්නටවත් නෙමෙයි. එහෙනම් මොකක්ද මෙතන කියන කාරණේ? පින්නතුනේ මේක තමයි සමත විදර්ශනා දෙකෙහි වෙනස. අපි අනෙක් අවස්ථාවල බොහෝ විට කරන්නේ නොදැනුවත්වම වගේ සමතයක් තමයි පුහුණු කරන්නට උත්සාහ කරන්නේ. ඒ කියන්නේ රාගසිතක් ඇති වෙනකොට ඊට ප්‍රතිවිරුද්ධ වූ අරමුණක් සිතන්නට, ඒ කියන්නේ අසුභය පිළිබඳව සිතන්නට. ද්වේෂ සහගත සිතක් පහළ වෙනකොට ඒ ද්වේෂ සහගත සිත පිළිබඳව සිතන්නේ නැතිව අපි මෙත් සිතක් මතු කරගන්නට, එහෙම තමයි අපි ගොඩක් වෙලාවට උත්සාහවත් වෙන්නේ. ඒක වරදක් කියන එක නෙමෙයි. නමුත් එතනදී ඒ කෙරෙන කාර්යය තමයි සමත භාවනා හැටියට හැඳින්වෙන්නේ. එතනදී අපි ක්ලේශය අවබෝධ කරගන්නේ නැහැ, ක්ලේශය දුරු කරන්නට වීරිය කරන්නේ, ඒ පිළිබඳව පුහුණු වෙන්නේ නැහැ. නමුත් ක්ලේශේ යටපත් වෙනවා. කොහොමද යටපත් වෙන්නේ? අර රාගය මතුවෙන්නට හේතු වෙන යම් අරමුණක් තියෙනවනේ. දැන් යමක් පිළිබඳව අපි සරාගීව හිතනකොටනේ අපේ රාගසිත මතුවෙන්නේ, නිකම්ම නෙමෙයිනේ. එතකොට ඒ හිතන්නට පෙළඹෙන අරමුණ අපි වෙනස් කරනවා. දැන් ස්ත්‍රී රූපයක් දැකලා නම් පුරුෂයෙකුට රාග සිතක් මතුවෙන්නේ, පුරුෂ රූපයක් දැකලා නම් ස්ත්‍රියකට රාග සිතක් මතුවෙන්නේ. ඒතනත්තා එතනින් එහාට ඒ රාගය යටපත් කරගන්නට අසුභය වඩනවා කියලා මොකද්ද කරන්නේ? අර ස්ත්‍රී රූපේ අර පුරුෂ රූපේහි පවතින කෙස් ලොම් නියදත් සම්මස් ඇටනහර මල මුත්‍ර කැහි සෙම සොටු ආදී මේ පිළිකුල් සහගත දේවල් වෙන් කර කර සිතන්න දකින්න උත්සාහ කරනවා. දැන් එතකොට මේ පුරුෂයා මේ ස්ත්‍රිය ප්‍රියමනාපයි කියලා අපි ගන්නකොට තමයි අපට රාගසිත මතුවේ. දැන් ඒ පුරුෂයා පිළිබඳවම ඒ ස්ත්‍රිය පිළිබඳවම අර පිළිකුල් සහගත කාරණා සිතනකොට රාගයේ වෙනුවට අපේ සිතෙහි යම්කිසි වීතරාගී බවක් අවදි වෙනවා. එහෙම නැත්නම් රාගයෙන් තොර බවක් අසුභ සංකල්පනාවක් මතුවෙනවා. දැන් එතකොට අර මතුවෙච්ච රාගය දුර වෙලා ගිහිල්ලා දුරුණාට දැන් අපි හඳුනගෙන නැහැ රාගයේ හි ස්වභාවය හඳුනගෙන නැහැ, රාගයේ මතුවෙන සැබෑ හේතු හඳුනගෙන නැහැ. එතකොට ඒ රාගයේ මතුවෙනකොට ඒක ප්‍රහීන කරන්න කුමක් කළ යුතුද කියලා හඳුනගෙන නැහැ. හැබැයි රාගයේ යටපත් වෙලා තියෙනවා. ඒක හරියටම උදාහරණයක් හැටියට ගත්තොත් දැන් රොන් මඩ සහිත වතුර බඳුනක අපි සොලවන් නැතුව කලතන් නැතුව තියලා තිබ්බෙන් පස්සේ මඩ ටික යටට බහිනවා, වතුර ටික පිරිසිදු වෙනවා. දැන් වතුර පිරිසිදුයි. පිරිසිදු නිසා අපිට ගැටලුවක් නැහැ. හැබැයි රොන් මඩ ටික යට තියෙනවා ඕනම වෙලාවක නැවත කැළතිලා එන්නට පුළුවන් පොඩ්ඩක් හෙලවුණු ගම. අන්න ඒ වගේ තමයි අපි සමතේදී කරන්නේ. ඒ සිත කෙලසෙන ගතිය, කෙලසෙන්නට හේතු වෙන දුර්වලකම, ඒ දුර්වල චින්තනය, ඒ දුර්වල මානසිකත්වය, ඒවා එහෙම්මම තියෙනවා. හැබැයි අර බාහිර අරමුණ වෙනස් කළාම ඒ දුර්වලකම මතුවෙන්නේ නැතුව යටපත් වෙනවා. එතකොට යම්කිසි සහනයක් සැලසෙනවා. හැබැයි නැවත වතාවක් අර විදිහට ඒ අරමුණ මතුනොත් නැවතත් සිතේ රාගය මතුවෙන්නට පුළුවන්. අන්න ඒ විදිහට බාහිර අරමුණ වෙනස් කරලා මනසේ මතුවෙන මනෝභාවය යටපත් කරන ක්‍රමය තමයි සමතයයි කියන්නේ. දැන් විදර්ශනාව කියන්නේ එහෙම නැත්නම් චිත්තානුපස්සනාව හැටියට බුදුරජාණන් වහන්සේ අපට පෙන්නලා දෙන්නේ එහෙම ක්‍රමයක් නෙමේ. සරාගංවා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. රාගසිතක් ඇති වෙනකොට මේ රාගසිතයි කියලා අවබෝධ කරගන්නවා. අවබෝධ කරගන්නට නම් ඒ රාගසිත දිහා සිහියෙන් බලන්නට ඕන. ඒ රාගසිත පිළිබඳව නුවණ අවදි කරගන්නට ඕන. ඒ අවදි කරගත්තාම තමයි හේතුඵල වශයෙන් එය දැනෙන්නට ගන්න. හේතුඵල වශයෙන් කියලා කියන්නේ මොන හේතුවෙන්ද මේ රාගසිත ඇති වුනේ කියලා. පෙනුතුනේ අපට බැලූ බැල්මටම පෙනෙන්නේ මේ කාරණාවල හැබෑ හේතු නෙමෙයි. අපට පෙනෙන්නේ ඒවට බාහිරින් උපකාර වෙන ප්‍රත්‍යපමණයි අපට ගොඩක් වෙලාවට පෙනෙන්නේ. දැන් ඇත්තටම රාගය මතුනේ මොකක් නිසාද කියලා හුවොත් අර කාන්තාව නිසා, අර පුරුෂයා නිසා, ඒ කාන්තාව ඇඳගෙන ඇවිත් තියෙන ඇඳුම නිසා, කොටට ඇඳලා තියෙන නිසා, තදට ඇඳලා තියෙන නිසා, ඇඳුමක් නැතුව හිටපු නිසා. එතකොට අපට හිතෙන්නේ ඒ කාන්තාව නිසා තමයි දැන් මේ රාගය ඇති වුනේ, ඒ පුරුෂයා නිසා තමයි දැන් මේ රාගය ඇති වුනේ. එහෙම තමයි අපිට බැලුව බැලමට හිතෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. ඒ රාගය කාමය කියන්නේ ඇත්තටම මේ බාහිර ලෝකේ තියෙන දෙයක් නෙමෙයි. බාහිර ලෝකේ තියෙන දේවල් පිළිබඳව අපි හිතන විදිහ සංකල්පීය වශයෙන් අපේ සංකල්ප වශයෙන් ගොඩනැගෙන එක්තරා මනෝභාවයක් තමයි රාගය කියලා කියන්නේ. ද්වේෂය කියන්නේත් එහෙමයි. ද්වේෂය ඇති කරගත්තේ කුමක් නිසාද කියලා අහුවොත් අපිට හිතෙන්නේ අපි කියන්නේ අනිකාගේ වැරද්ද, අනිකා කතා කරපු එකේ වැරද්ද, වැඩ කරපු එකේ වැරද්ද, හිනා වුණු එකේ වැරද්ද. ඒ නිසා තමයි අපට තරහ ගියේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ නිසා නෙමෙයි අපට තරහ ඇති වෙන්නේ. ඒතනත්තා කතා කරපු, හිනා වුණු, වැඩ කරපු එක ගැන අපි හිතපු විදිහත් එක්කලා අපට තරහයි. එහෙමනම් හැබැයි හේතුව වෙන්නේ බාහිර ලෝකේ කාරණේ නෙමෙයි, අපි ඒ පිළිබඳව සිතූ චින්තනයේ ස්වરૂපය, ඒ සිතපු ආකාරය. නමුත් මේක තේරුම් ගන්නට පහසු නෑ. ඒක තේරුම් ගන්නට නම් අර හැඟීම් වලට වහල් වෙන්නේ නැතිව, పూర్වේගත් උපාදානයන්ට හිර වෙන්නේ නැතිව, අනාගත උපකල්පන වලට වහල් වෙන්නේ නැතිව, නිදහස් මනසින් අපට අපේම සිත දිහා බලන්නට පුළුවන් වුණොත් තමයි අපට පේන්නේ අපි සිතන විදිහත් එක්කයි මේ පටලැවිල්ල ඇති වෙන්නේ කියලා. පින්නතුනි එකම කාරණේ පිළිබඳව අපට තරහෙන් හිතන්නත් පුළුවන්, සරාගීව හිතන්නත් පුළුවන්, අනුකම්පාවෙන් හිතන්නත් පුළුවන්, කරුණාවෙන් හිතන්නත් පුළුවන්, මෛත්‍රියෙන් හිතන්න පුළුවන්, ඒ වගේම ප්‍රඥාවෙන් හිතන්න පුළුවන්, විවිධ ස්වරූපෙන් හිතන්න පුළුවන්. ඒ තම තමන් හිතන විදිහත් එක්කලා තමයි තමන්ගේ මනසේ මනෝභාවයන් අවදි වෙන්නේ. එහෙම නැතු ඒකට බාහිර දේ නෙමේ බලපාන්නේ. බාහිර දේ ප්‍රත්‍යක් වෙනවා පමණයි. එතකොට මේ චිත්තානුපස්සනාව විදර්ශනාවක් හැටියට අපි සිහිය ප්‍රඥාව අවදි කරගෙන කරනවා නම් තමයි අපට ඔන්න ඔය විදිහට හැබෑවට හේතු ප්‍රත්‍යයන් හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් අපි ලෝකයේ පිළිබඳව යම්කිසි වැරදි වැටහීමක තමයි ඉන්නේ. මොකද්ද වැරදි වැටහීම? මේ ලෝකේ තියෙන දේවල් නිසා තමයි අපේ සිත කෙලෙසෙන්නේ. අනිත් අය කරන කියන දේවල් නිසා තමයි අපට තරහ යන්නේ. මේ ලෝකයේ හැඩරුව දේවල්, ලස්සන දේවල්, සුරූපී දේවල් තියෙන නිසා තමයි අපේ මනසේ රාගය ඇති වෙන්නේ. එහෙම තමයි අපි හිතාගෙන ඉන්නේ. මේ චිත්තානුපස්සනාව තුලින් තමයි අපට වටහා ගන්නට පුළුවන් වෙන්නේ නෑ එහෙම නෙමෙයි වෙන්නේ බාහිර ලෝකයේ තියෙන දේ ගැන අපි සිතන විදිහ. පින්නතුනේ එතකොට අර බාහිරින් අපි දකින රූපය පිළිබඳවම ඕනනම් රාගය ඇති කර ගන්න පුළුවන්. ඕනනම් ඒ සම්බන්ධවම අසුභ සිතක් මතු කර ගන්නට පුළුවන්. එකම කාරණේ ගැන අපට තරහ ගන්නට පුළුවන්. ඒ කාරණේ සම්බන්ධවම අපට ඕනම් මෙත් වඩන්නට පුළුවන්. දැන් එහෙම අපි යම් යම් දේවල් අරගෙන බලන්නකෝ. දැන් පටාචාරාවට තමන්ගේ දරුවෝ නැති වුණා, සැමියා නැති වුණා, මතාත්ත නැති වුණා. ඇයි මේ පිළිබඳව ශෝකයෙන් සිතුවා? එතකොට ඒ නිසාම දුක ශෝකේ වැඩුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන නැගණියන සිහිය පිහිටුවා ගන්න, සිහියෙන් දකින්න. ඒතර සිහියෙන් නුවණින් දකිනකොට ඒ කාරණා ටිකම ශෝකය දුක දුරු කරන්නට ඇයට උදව් වුණා. එතකොට දරුවා නැති වුණා, සැමියා නැති වුණා කියන කාරණයම ශෝකය උපදවන්නට හේතු වුණා. එයම ශෝකය දුරු කරන්නට හේතු වුණා. කුමක් නිසාද? ඒ අපි දකින විදිහ, අපි සිතන විදිහ. එහෙමනම් බාහිර ලෝකේ නෙමෙයි මේ අර්බුදය පවතින්නේ, අපේ ඒ පිළිබඳව සංඥා ගන්න විදිහත් එක්ක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සෑම අරමුණකම අපට ඇලෙන්නට බැඳෙන්නට සුදුසු යම් කිසි ගතියකුත් තියෙනවා. ඒ වගේම ඒවා පිළිබඳව කලකිරෙන්නට, ඒවයින් බැහැර වෙන්නට, ඒවයින් නික්මෙන්නට සුදුසු ගතියකුත්, ආදීනවයකුත් ඒවා තුල තියෙනවා. අර ඇලෙන්නට බැඳෙන්නට සුදුසු ගතිය නැවත නැවත අවිචාරවත්ව අපි සිතනවා නම්, ඒ ගැනම කල්පනා කරනවා නම්, ඒ ගැනම සිහියෙන් තොරව, නුවණින් තොරව, වීරයෙන් තොරව, හැඟීම් වලට වහල් වෙලා අපි ඔහේ කල්පනා කරනවා නම්, එතකොට මොකද වෙන්නේ? ඇලෙන බැඳෙන ගතියම මනසේ වර්ධනය වෙනවා. හැබැයි ඒ අරමුණු වල පවතින ආදීනවය, ඒවැ පවතින අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, ඒවත් ඒ රූපේහිම පවතිනවා, ඒ ශබ්දේහිම පවතිනවා. ඒවා මේ අමුතුවෙන් අපි ගෙනල්ලා ඒකට පටවනව නෙමෙයි. එතකොට ඒ නාම රූප ධර්මයන්හි පවතින ඒ අනිත්‍ය ලක්ෂණේ, දුක්ඛ ලක්ෂණේ, ඒ අනාත්ම ලක්ෂණේ, අසුභ ලක්ෂණේ, ඒක අපට නැවත නැවත මතුකොට දකින්නට පුළුවන් නම් අපට ඒ පිළිබඳවම නෛෂ්ක්‍රම්‍යයක් ඇති කරගන්න, සිත නිදහස් කරගන්න, සිත සංසිඳෙන්නට හේතු වෙන මනෝභාවයන් උපදිනවා. දැන් අපි දකින අරමුණ පිළිබඳව තෘෂ්ණාව මතු කරගන්නවද, සංසිඳීම මතු කරගන්නවද කියන එක තීරණය වෙන්නේ දකින ආරම්භණේ මත නෙමෙයි, ඒ පිළිබඳව අපට සිතන රටාව මතයි. අන්න ඒ විදිහට කුමක් නිසාද මේ රාගසිත හටගන්නේ කියලා හරියට හඳුනාගන්න එක තමයි හේතුඵල වශයෙන් දකිනවා කියලා කියන්නේ. එතකොට අපි මෙතෙක් ගොඩක් වෙලාවට දකින්නේ හේතුඵල වශයෙන් නෙමෙයි, අපට හිතෙන හැටියට, අපට දැනෙන හැටියට, ලෝක සම්මතයේ හැටියට තමයි අපි ගොඩක් වෙලාවට දේවල් පිළිබඳව හිතන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි දෙයක් හටගන්නා හැබැයි හේතුව අපි හරියට හොයාගන්න තෙක් අපට ඒ දේ බැහැර කරන්නට බෑ. දැන් හුඟක් දෙනා කියනෝනේ හාමුදුරනේ තරහ යන එක වැරදි කියලා දන්නවා. නමුත් අඩු කරගන්න බෑ. ඒ අඩු කරගන්න බෑ කියන එකේ තේරුම මොකද්ද? තරහ යන්නේ කොහොමද කියලා හරියට තේරුම් අරන් නැහැ. ඒකේ හේතුව තේරුම් අරන් නැහැ. එතකොට සරාගී සිත් මතුවෙනවා, ඒවා දුරු කරගන්න බෑ කියලා යම් කෙනෙක් කියනවා නම් ඒක හේතුව මොකද්ද? ඒ රාග සිත් ඇති වෙන්නේ කොහොමද කියලා හරියට හඳුනගෙන නැහැ. හඳුනගත්තු කෙනාට තමයි ඒ හේතුව බැහැර කරන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා විදර්ශනා කියලා කියන්නේ නිවැරදිව මේ චිත්ත ස්වභාවය, චිත්ත නියාමය, සිත වැඩ කරන විදිහ හරියට හඳුනාගත්තාම තමයි අපට හේතුඵල වශයෙන් කොහොමද ඒ දේවල් ක්‍රියාත්මක වෙන්නේ කියලා හරියට වටහා ගන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා චිත්තේ චිත්තානුපස්සී විහෙරති කියලා කියන්නේ සිත අනුව සිහිය පිහිටුවාගෙන සිත අනුව විමසා බලනවා. කොහොමද විමසා බලන්නේ? හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්. හේතුඵල වශයෙන් කියලා කිව්වේ ඔය විදිහට මොන හේතුව නිසාද මේ රාගය මතුවෙන්නේ? ඇත්තටම අපි මේ මතු පිටින් දකින හේතුද වෙනත් හේතුවක් එහි තියෙනවද? ඇත්තටම මට තරහ එන්නේ මොන හේතුව නිසාද? මෙසේ හේතුඵල හරියට හඳුනා ගත්තන් පස්සේ අපිට ප්‍රඥාවෙන් ඒ අවබෝධ කොටගෙන වීරයෙන් ඒ හේතුව වෙනස් කරන්න, දුරු කරන්න පුළුවන්. එතකොට අපිට වැටහෙනවා ඒ රාගය, ඒ ద్వේෂය දුර වෙලා යන ආකාරය. එතකොට අපි ඒක චතුරාර්ය සත්‍ය වශයෙන් අවබෝධ කරගන්නවා. ඒ කියන්නේ ප්‍රශ්නේ මේකයි, ඒකට හේතුව මේකයි, ඒක වෙනස් කරන්නේ මෙහෙමයි, ඒකට කල යුත්තේ මේකයි. ඒ පිළිබඳව නිසි අවබෝධයක් අපේ సంతානෙහි අවදි වෙනවා. මෙන්න මේ විදිහට සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. රාගසිතක් ඇති වෙනවා නම් රාගසිත නුවණින් අවබෝධ කරනවා. දැන් එතකොට රාගසිතක් ඇති වෙනකොට වීතරාගී බව හොයන එක නෙමෙයි. විතරාගී බව ඇති වෙනකොට රාගසිත හොයන එක නෙමෙයි. දැන් භාවනා කරන හුඟක් දෙනා උත්සාහ කරන්නේ හාමුදුරනේ මගේ හිත එකඟ වෙන්නේ නැහැ, මට සිහිය පිහිටන්නේ නැහැ කියලා. නැති ඒවා ගැනම තමයි කෙඳිරි ගන්නේ. බුදුහාමුදුරුවෝ සතිපට්ඨානයේදී දේශනා කරන නැති ඒවා ගැන කෙඳිරි ගන්න නෙමෙයි, තියෙන එක දිහා බලන්න. තියෙන්නේ රාගසිත නම් ඒක දිහා බලන්න. නැති විතරාගී ගැන හොයලා වැඩක් නැහැ. තියෙන්නේ ద్వේසසිත නම් ඒක දිහා බලන්න. නැති මෛත්‍රිය ගැන හොයලා වැඩක් නැහැ. මොකද නැති දේ අවබෝධ කරන්න බැහැනේ, තියෙන දේනේ අවබෝධ කරන්න. ඒ නිසා අපේ හිත දුර්වලයි, අපේ හිත එකඟ වෙන්නේ නැහැ, අපේ හිත කැළඹෙනවා, එහෙම කියන්න දෙයක් නැහැ. විදර්ශනාවේදී ඇත්තටම තියෙන්නේ කැළඹීම විතරන. ඒ කැළඹෙන්නේ කොහොමද කියලා ඒක හොයන්න, ඒ දිහා බලන්න. ඇත්තටම තියෙන්නේ රාගය විතරනම් ඒක දිහා බලන්න. තියෙන්නේ කුණුගොඩ නම් ඒ කුණුගොඩ දිහා හරියට බලන්න, ඒක අවබෝධ කරගන්න. අන්න ඒකයි අනුපස්සති, ඒ අනුව බලනවා කියලා කියන්නේ. ඒ විදිහට තමයි විදර්ශනාව කළ යුත්තේ. මේ විදිහට අපි රාගසිත, ద్వේසසිත, විතරාගේසිත, විතදෝසීසිත මෙහෙම විදර්ශනා කරනකොට ඒ තනත්තාට තමන්ගේ මනෝභාවයනුත් ওই විදිහට විග්‍රහ කරගන්න පුළුවන්. අනිත්‍ය හැසිරෙන දිහා බලනකොට ඒ සිතන පතන ආකාරයත් යම් ප්‍රමාණයකට වටහා ගන්නට පුළුවන් වෙනවා. තමන්ට තමන්ගේ සිත ගැන අධ්‍යයනය කරලා තමන්ගේ සිත පිළිබඳ විචක්ෂණ වෙනකොට අනිත් අය සිතන පතන විදිහත් තමන්ට වැටහෙන්න ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන අජත්තං අචිත්තේ චිත්තානුපස්සී විහෙරති බහිද්ධා වා චිත්තේ චිත්තානුපස්සති විහෙරති. තමන් අනුන් දෙපිරිසම පිළිබඳව අපට නිසි වැටහීමක් ඇති කරගන්න. අපි සමාජයේ ජීවත් වෙනකොට අනිත් කෙනා හිතන්නේ පතන්නේ කොහොමද කියලා 100%ක් වැටහෙන්නේ නැති වුණාට අපිට යම් ප්‍රමාණයකට වටහා ගන්නට සිද්ධ වෙනවා. ඒ වටහා ගැනීම කරන්නට නම් තමන්ගේ සිත පිළිබඳව තමන් විචක්ෂණ වෙන්න ඕන. තමන්ගේ සිත වැඩ කරන්නේ කොහොමද කියලා තේරුම් ගන්නට ඕන. චිත්ත නියාමයේ හරියට වටහා ගන්න ඕන. එතකොට තමයි අනිත් කෙනා සිතන පතන හැටි අපට හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමුදේ ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. එතකොට සිත පිළිබඳව සමුදේ වය දකිමින්, ඒ කියන්නේ ඒ යම් යම් මනෝභාවයන් හටගන්නේ මෙහෙමයි, ඒවා නිරුද්ධ වෙන්නේ මෙහෙමයි, අර හේතුඵල වශයෙන් දකිනකොට අපිට පේනෙන්න ගන්නවා රාගසිත හටගන්නේ මෙහෙමයි, රාගසිත නිරුද්ධ වෙන්නේ මෙහෙමයි, ද්වේෂසිත හටගන්නේ මෙහෙමයි, ද්වේෂසිත නිරුද්ධ වෙන්නේ මෙහෙමයි කියලා එහි ඇතිවීම නැතිවීම අපිට නිවැරදිව වැටහෙන්නට පටන් ගන්නවා. ඊළඟට තවත් අපි කාලයක් එහෙම ප්‍රගුණ කරනකොට අත්ති චිත්තන්තිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. එතකොට අවසානයේ මෙතන සත්වේක්වත් පුද්ගලයෙක්වත් නෙමෙයි, මේ සිත් පරම්පරාවක් පමණයි පවතින්නේ. මේ සිත්වල ක්‍රියාකාරීත්වයක් පමණයි. රූපයක් පවතිනවා, ඒ රූපය ඇසුරු කරගෙන මේ නාම ධර්ම චිත්ත පරම්පරාවක් ක්‍රියාත්මක වෙනවා. වෙන මෙතන සත්වේක්වත් පුද්ගලයෙක්වත් කියලා මම කියලා හඳුනා ගන්නට කිසිම දෙයක් මෙහි ඇත්තේ නැහැ. ඇති වෙලා නැති වෙලා යන මේ නාම රූප ධර්ම පරම්පරාවක් පමණයි පවතින්නේ, සිත් පරම්පරාවක් පවතින්නේ කියන එක ඒ තනත්තාට පැහැදිලිව පෙනෙන්නට ගන්නවා. එතකොට යාවදේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිස්සිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති ඒවම්පිකෝ භික්කවේ චitte citta ඒවම්පිකෝ භික්කවේ භික්ඛු චitte cittanu passī vihadati. මහණෙනි, මේ විදිහට ප්‍රගුණ කරනකොට ඒ තනත්තාට නචකින්චි ලෝකේ උපාදීයති, ඇලෙන්නට බැඳෙන්නට කිසිවක්ම මෙහි නැහැ කියලා පැහැදිලිව දැනෙනවා. එයි හටගන්නා සිත නිරුද්ධ වෙලා යනවා. හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා පේනවා, වහා නිරුද්ධ වෙනවා පේනවා. එහෙම ඇතිවෙවි නැතිවෙවි යන චිත්ත පරම්පරාවක් නිසා මෙතන සත්වයෙක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් කියලා ගත හැකි කිසිවක් නැහැ. ඇලෙන්නට බැඳෙන්නට පවත්වන්නට කිසි දෙයක් නැහැ කියලා පෙනෙනකොට නච කිංචි ලෝකේ උපාදීයති. ඒ තනත්තා ලෝකය පිළිබඳ කිසිවක් උපාදාන කරගන්නේ නැහැ. අනිස්සිතෝච විහෙරති, සියල්ලක්ම ග්‍රහණය කරන්නේ නැතිව උපාදාන කරන්නේ නැතිව පවතින්නට ඒ තනත්තාගේ ප්‍රඥාව අවදි වෙනවා. මෙන්න මේ විදිහටයි මහණෙනි ඒ සසර බිය දකින තනත්තා සිත පිළිබඳව සිහිය පිහිටුවාගෙන චිත්තානුපස්සනාව වැඩි යුත්තේ කියන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට සතිපට්ඨාන සූත්‍රයේදී තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ යථාර්ථය දකින්නට සිහිය පිහිටුවා ගැනීම අත්‍යවශ්‍යයි. ඒ කායන අයම් භික්කවේ කියලා දේශනා කළ එකම මගයි ඒ තමයි සිහිය පිහිටුවා ගැනීම. එතකොට සිත කෙරෙහි සිහිය පිහිටුවාගෙන චිත්තානුපස්සනාව වඩන තැනැත්තා ආතාපි සම්පජානෝ සතිමා, සිහිය ප්‍රඥාව වීරිය කියන කරුණු තුනක් අවදි කරගන්නට ඕන. එසේ අවදි කරගෙන සරාගී වීතරාගී ආදී ඒ මොහොතේ ඇතිවෙන හොඳ හෝ වේවා නරක හෝ වේවා මනෝභාවයන් එහෙම නැත්නම් සිත් මොනවද කියලා පරීක්ෂා කරලා බලන්නට ඕන. එසේ බලනකොට හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් ඒවා පිළිබඳව අවබෝධ කරගනිමින් දුර්වල වූ මනෝභාවයන් දුරු කරන්නටත් යහපත් වූ මනෝභාවයන් අවදි කරන්නටත් පුහුණු වෙනවා. කලක් මෙහෙම ප්‍රගුණ කරනකොට මෙතන සත්වයේ පුද්ගලයක ආත්මයක් නැහැ, පවතින්නේ සිත් පරම්පරාවක් පමණයි කියන යථාබෝධයට පැමිණෙනවා. එහිදී එතනත්තා කිසිවක නොයැලෙන නොබැඳෙන පැහැදිලි විදර්ශනාවක් වැඩිය හැකි මට්ටමට එතනත්තාගේ ප්‍රඥාව අවදි වෙනවායි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතනදි තමයි ලෝකේ යථාර්ථය, ජීවිතේ යථාර්ථය, මේ නාම රූප ධර්මයන්ගේ යථාර්ථය දකින්නට පුළුවන් වෙන්නේ. ඉතින් මේ කාරණා සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් සිහිය ප්‍රඥාව වීරිය අවදි කරගෙන චිත්තානුපස්සනා සතිපට්ඨානේ ප්‍රගුණ කරන්නට මේ අසු දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දෙනාටමත් බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ කුසුමා බෝවල මහත්මිය සහ කුසාරි වත්සලා බෝවල දියණියන්, තරංගා නදීෂා බෝවල දියණියන් විසින්. මීට වසර 25කට ඉහතදී හදිසි අනතුරකින් මිය පරලෝ යන්නට යෙදුන BRBS බෝවල මහත්මාට, ඒ තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයාණන්ට, දයාබර පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීම, එවගේම මිය පරලෝ යන්නට යෙදුණු ධර්ම බෝවල සහෝදරයාට, වෛද්‍ය මැනුවෙල් මහත්මා, එවගේම සෝමා යසවති මැණිකේ සොහයුරිය, එවගේම දෙපාර්ශ්වයේම මිය පරලෝ යන්නට යෙදුණු දෙමව්පියන්ටත්, සාංශාරික නෑදෑ හිත මිත්‍රාදීන්ටත් පුණ්‍යානුමෝදනා කිරීම, කුසාරි වත්සලා බෝවල සහ තරංගා නදීෂා බෝවල යන දරුවන් සහ ඔවුන්ගේ ස්වාමි පුරුෂයන් ඇතුළු ඒ පවුල්වල සෑම දෙනාටම ආශිර්වාද කිරීම, ඒ වගේම විමලා සෝමා යන සහෝදරයන්ටත් තුනුරුවන්ගේ ආශිර්වාදය සහ ඒ සෑමගේ යහපත් බලාපොරොත්තු ඉටු වේවායි ප්‍රාර්ථනා කරමින්, ඒ වගේම ලෝකය වසාගෙන පැතරමින් පවතින මේ වසංගත රෝගයන් සමනය වේවා. දේශකයන්න් වහන්සේ ඇතුළු සැමට චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාව ඇතුව අද දවසේ මේ ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරන සෑම දිනාටම දහම් අසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමේ පිංකම, ඒ ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙන තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන පිංකම, ඒ දෙආකාර කුසලයම හැම දිනාටම සසර ප්‍රඥාව අවදි කරගෙන ධර්ම අවබෝධය කරන්නට හේතු වෙනවා. ඒ ਸਰව ප්‍රකාරයෙන් සිද්ධ කරගත් සියලු කුසල් ලෝකය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පින තුන ආරක්ෂා කරන, ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසර සම්පත් වර්ධනය කරගනිත්වා. සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් එහෙන්න ආරක්ෂා කෙරෙත්වා. දායකත්වයේ දන්න පින්නතුන්ටත් ධර්ම ශ්‍රවණය කරන සෑම දිනාටමත් ලංකා වාසී ලෝක වාසී සැමටත් දෙවියන්ගේ ආශිර්වාදයෙන් නොමදව සැලසේවා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්. වසර 25කට ඉහතදී මිය පරලෝ යන්නට ඉදුණු BRBS බෝවල මහත්මයා ඇතුළු මේ නම් සඳහන් කළ මව්පිය, ගුරුවර, සහෝදර, ඥාති හිත මිත්‍රාදී සෑම දිනාම මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගෙම භව ගමන සූපත් කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්. ඔබ අප හැම දිනාටමත් මේ උදාර කුසලයේ මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා. සසර වාසය කරන තාක් නරකාදී සතර පායකට මිත්‍යා දෘෂ්ටි කුලයකට පත් නොවීම පිණිස, කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා. බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවේ සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්. සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද දායකත්වයෙන් දරන කුසුමා බෝල මහත්මිය ඇතුළු ඒ දූ දරුවන්ටත් ඒ පවුල්වල සෑම දෙනාටමත් ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙන ඒ සහෝදර සහෝදරියන් ඇතුළු ඒ පවුල්වල සියලු දෙනාටමත් නිදුක් භව නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. ආයුරාරෝග්‍ය භාග්‍ය සම්පත් වර්ධනය වේවා. මේ බඳු කුසල් දහම් සිදු කරමින් හැම දිනාගෙම සියලු යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා සමෘද්ධිමත් කරගෙන තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.